ගරු අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමාට මුල් අසනේ බාර කරන්න.
You may continue, please. Yes.
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දිනේදී වර්තමාන රජය ඉදිරිපත් කරන පළවෙනි අයවැයේදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. අද පළවෙනියටම මේ අයවැය පිළිබඳව සහ අරවැයේ තියෙන කරුණු කාරණා ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මතක් කළ යුතු එක කාරණාවක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා නොවන තැනක, මේ රට නිවැරදිව නීත්‍යානුකූල සාමය ස්ථාපිත නොවන තැනක රට කොච්චර නිවැරදිව ඉදිරියට යන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කාරණාව මතු කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, අද උදේ අපි දැකපු එක වාර්තාවක් පිළිබඳව. මම මේ වාර්තාවේ 2022 වර්ෂයේදී මේ විදිහටම පාස්කු ප්‍රහාරයේ අදාළ චූදිතයන් අධිකරණයට ගෙන වෙලාවේදී බුද්ධ්‍යංශවලට ලැබිච්ච වාර්තාවක් තමයි මේකේ සඳහන් වෙනවා. අදාළ නඩු විභාගයේ පැවැත්වෙන අවස්ථාවලදී නීතිඥවරුන්ගේ ස්වරූපයෙන් සැරසී අවියායුධ හෝ වෙනත් අනතුරකට දෙයක් සහිතව යම් පුද්ගලයෙකු අධිකරණ ශාලාවට ඇතුළු වීමේ හැකියාව පවතින බැවින් නඩු විභාගයේ පැවැත්වෙන අවස්ථාවලදී අධිකරණ ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනාත්මක තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් පෙන්වා දී ඇත. එතකොට අපි අධිකරණ විෂයට අදාළ රාජ්‍ය අමාත්‍යවරු හැටියටත් කටයුතු කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වෙලාවේදී මේ වාර්තා ටික එනකොට යම් කිසි සිද්ධියක් වෙන්න ඉඩ තිබුණා, නමුත් වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. අද සමහර වෙලාවට කට්ටියගේ ස්ටේට්මන්ට් වලට ඇලර්ට් වෙන්න පුළුවන්. ජාතික ආරක්ෂාව හරි කිසිදු ප්‍රශ්නයක් නැහැ. සමහර උදවි කියන ඩෙස්ක් බංකු පුටු අරගෙන එන්න ජාතික ආරක්ෂාව පිළිබඳ කියලා දෙන්න. හැබැයි මේ කතන්දර කිව්වට වැඩක් වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන තැනටම ඇවිල්ලා පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා වෙඩි තියලා විනාශ කරන තත්ත්වයට රට ඇදගෙන වැටෙනවා නම් මේ අයවැය නෙවෙයි, අයවැය කතා කරන මොන කරුණු කාරණා තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. මේවා ස්ථාපිත කරන්න රටතොල පුළුවන් වෙන්නේ නැහැ. එනිසා පළවෙනියට මේ කාරණාව මතක් කරේ වෙන මොනවත් නිසා නෙවෙයි. ඊයේ සිද්ධියට අදාළ යනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේම වන්දනාගාර බස් රථයක ගහලා බෝට්ටුවක් අරගෙන ඉන්දියාවට යන තොරතුරු ලැබුණා. හැබැයි වළක්වා ගන්න පුළුවන් වුණා. එනිසා බුද්ධ්‍යංශවලට ලැබෙන තොරතුරු ටික නියම විදිහට අරගෙන ඒවා නිවැරදි විදිහට සමාලෝචනය කරලා අවශ්‍ය පියවර ගන්න වැඩපිළිවෙල කාණ්ඩුව හැදුවේ නැත්නම් කයිවාරු විතරක් ගැහුවොත් නියෝජ්‍ය කතානායකතුමනි මේක බරපතල ප්‍රශ්නයකට අරුමු දෙකට යනවා. ඒක තමයි ඇත්ත. අපි දැක්කා අධිකරණ අමාත්‍යතුමා අධිකරණයේ ශාලාව ඇතුළට යනකොට ඔබතුමා පරීක්ෂා කරා. මෙතුමා මෙතුමා වැදගත් අධිකරණ අමාත්‍යවරයෙක්. මෙතුමා පරීක්ෂා කළා, මෙතුමා වෙඩි තියන්න යනවාද? හැබැයි කරන්න ඕන වැඩ කොටස කරා නම් මීට වැඩිය සාර්ථකව මේ වැඩේ ඉස්සරහට යන්න පුළුවන් කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අයවැය පිළිබඳව කතා කරන වෙලාවේදී අපි බොහෝ අවස්ථාවල රජය පිළිබඳ විවේචනය නොකර බොහොම විවෘතව රජය කරගෙන යන වැඩපිළිවෙල අපිට සුභවාදීව හොඳයි කියන්න පුළුවන් කාරණා ටික පෙන්නලා අපි පැත්තකට වෙලා ඉන්න වෙන මොනවත් නිසා නෙවෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. රට මොන ක්‍රමයෙන් කවුරු හරි මේක ගොඩ දාලා මේක නිවැරදි විස්තරයට දුවන්න අවශ්‍ය නිසා. එනිසා අපි පහුගිය අවුරුදු දෙක ගත්තාම අපි දන්නවා 2022 කියන්නේ මේ රටේ බරපතල ආර්ථික අර්බුදයේ ප්‍රශ්නය පැනනගිච්ච වෙලාවේ අවසානයේ ඇතිවෙච්ච තත්ත්වය 2024 අගභාගයේ වෙනකොට යම් මට්ටමකට 100%ක් නෙවෙයි සමනය කරගන්න පුළුවන්කම ලැබුණා. අපි දන්නවා එදා ඔය 2022 වර්ෂය එනකොට උද්ධමනය තිබුණේ කීයද? 70%කට එහා ගිය උද්ධමනයක් තිබුණා. මේ කියන කාරණා එදා අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී කිව්වා 2022 මැදභාගයේ වෙනකොට මේ රටේ ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ වුණා. 2024 දෙසැම්බර් වෙනකොට ඒක අවසන් කරන්න පුළුවන්කම ලැබුණා කියලා. එහෙමනම් එතුමා නොවැම්බර්පත් වෙලා දෙසැම්බර් වෙනකොට එතුමා සියලු දේ අවසන් කරා නෙවෙයි, එතුමා ඒ කරගෙන ආපු වැඩපිළිවෙල සාර්ථකව අවසන් කරන්න දෙසැම්බර් කටයුතු කරා. එහෙමනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා තිබිච්ච 170%ක තිබිච්ච උද්ධමනය නැවතවතාවත් තනි ඉලක්කමකට ආවා. සංචිතක ටික නැති වෙච්ච රටේ නැවත සංචිතක ටික ඩොලර් බිලියන 6ක් දක්වා වැඩි වුණා. ගෙවීම් ශේෂය නැවතවතාවක් අතිරික්තයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් ඒ ගෙන ආපු වැඩපිළිවෙල තව නිවැරදිව ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි සැලැස්මක් කාණ්ඩුවට තිබිය යුතුයි. මොකද අපි අද ඉන්නේ මේක ලේසියෙන් හසුරවගෙන යන්න පුළුවන් තැනක නෙවෙයි. මම දන්නවා ආණ්ඩුව ඒ පිළිබඳ දැනගෙන ඉන්නවා, තේරුම් අරගෙන ඉන්නවා. හැබැයි මේ වැඩපිළිවෙල ශක්තිමත් නිවැරදි වැඩපිළිවෙලක් හැදුවේ නැත්තම් අද තියෙන අතිරික්තය 2200යි. මේ බිලියන 2200 හරියට උපයා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි නිවැරදි තොරතුරු එක්ක මේ සභාවට ඉදිරිපත් වෙන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි. මේක අපිට අයතය පරතරය පෙන්වන්න පුළුවන්. හැමදාම අයවැය පරතරය පෙන්නවා, උපයන හැටි කියනවා. හැබැයි ඒ උපයන හැටි කොච්චර හොයන්න පුළුවන්ද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. අද සංචිතක ගන්න ඔබතුමා සංචිතකට ගත්තාම ඩොලර් බිලියන 6ක අද සංචිත තියෙනවා මේ ඩොලර් බිලියන 6 තියෙන සංචිත ප්‍රමාණය ඊළඟ අවුරුද්ද වෙනකොට ඩොලර් බිලියන 8ක් වෙන්න ඕනේ ඊට පස්සේ මේ ඩොලර් බිලියන ප්‍රමාණය 10ක් වෙන්න ඕනේ 2027 වෙනකොට ඩොලර් බිලියන 14ක සංචිත ප්‍රමාණයකට අපි යන්න ඕනේ ඒ ඩොලර් බිලියන 14ක සංචිත ප්‍රමාණය යන වෙලාවේ තමයි වාහන ආනයනය කරන්න අපි බිලියන 1.5ක් කියනවා හැබැයි නියෝජ්‍ය කතානායක තුනේ බිලියන 1.5ක් අපි දාලා නැවත වතාවක් මේ තියෙන ටැක්ස් එකම ඉම්පෝස්ට් කරොත් මේ වාහන වලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන රෙවෙනියු එක ගන්න පුළුවන්ද කියලා නිකන් කල්පනා කරලා බලන්න ඔබතුමාලා සංඛ්‍යා ලේඛන මේ පොත් වලට දාලා ඇති මුදල් අමාත්‍යාංශ දෙන සංඛ්‍යා ලේඛන මේ සභාවට ඉදිරිපත් කරලා ඇති හැබැයි මතක තියාගන්න ඔය කියන වාහන වලින් ආදායම මේ රටට ලැබෙන්නේ නැහැ ඒ නිසා මීට වැඩිය සලසුම් සහගත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරගත්තේ නැත්නම් අපි බරපතල ප්‍රශ්නයකට අරුබුදයකට යනවා ගරු නියෝජක කතානායකතුමනි ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුම සඳහන් කරනවා අපනයනය පිළිබඳව බිලියන 19කට අරගෙන යන්න ඕනේ කියලා 2020 අවුරුද්දේ මේ රටේ අපනයනය බිලියන 10යි 2021 අවුරුද්දේ අපනයනය බිලියන 12යි 2022 අවුරුද්දේ බිලියන 13යි 2023 බිලියන 11යි 2024 අපි වැඩි ප්‍රමාණයකට යනවා 12.7යි හැබැයි ඔබතුමාලාද කියනවා බිලියන 19ක ආදායම මේ රට රුපියා ගන්නවයි කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක 19 නෙමෙයි මේක 29 වෙනවා නම් අපි සතුටුයි මේක 30-40 කරන්න හැබැයි මේ සංඛ්‍යා ලේඛන කිව්වට මේ සංඛ්‍යා ලේඛන වල මුදල ඇත්තටම අපේ මහ බණ්ඩාරගාරයට ගේන්න පුළුවන්ද කියලා දෙපාරක් කල්පනා කරලා බලන්න මොකද ඒ කියන සංඛ්‍යා ලේඛන මත පදනම් කරගෙන නම් ඔබතුමාලා මේ වார்த்தාව හදලා තියෙන්නේ මේක නැවත වතාවක් කණ්ඩායමක් රජයක් හැටියට බෝට්ටුවෙන් ගිහිල්ලා අසරණ වෙලා අතරමං වෙනවා එරෙන්න වෙන විකල්පයක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට එතෙන්ට මේ රජය යෑමේ අවශ්‍යතාවයක් නැහැ ඒකයි අපි මේක කියන්නේ අපිට කවුරු හරි මේ රට බාරගත්ත කෙනා මේ රට නිවැරදිව ගොඩනගන්න ඕන අපිට නැවත වතාවක් අවස්ථාවක් නැහැ ඒ නිසා මේ අවස්ථාව හරියට කළමනාකරණය කරගන්න නම් මේ සංඛ්‍යා ලේඛන ටික නිවැරදිව තේරුම් ගන්න ඕනේ අපි එක පැත්තකින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපනයනය බිලියන 19ක් කියනකොට එක පැත්තකින් ලුණු ගේනවා පොල් ගේනවා හාල් ගේනවා හැබැයි අපනයනය 19කට ගෙනියනවා ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේකට දීර්ඝ කාලීන නිවැරදි ආණ්ඩුව හැටියට වැඩපිළිවෙලක් හදුවේ නැත්තම් අපි අර්බුදයකට ප්‍රශ්නයකට යන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ අනික් කාරණාව ඔව් සභානායකතුමා
Google search Sri Lanka's export earnings reached 16.17 billion, the highest ever in the country history. Sir, 12 neme amathuma pada balanna 16.17 nisa tamai 19 kena target ekak dala thiyen 12 nan attarama obathuma ke nilakkamata yanna baha. ඔබතුමා උත්තර දෙයි
කියලා බලන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත කරනවා පාර්ලිමේන්තුවේ රිසර්ච් එකේ ෂීට් එක සභානායකතුමා මම ඒක මේ වැරදිවට ආවට ගියාට තොරතුරු අරගෙන පාර්ලිමේන්තු රිසර්ච් එකේ ගත්ත තොරතුරු දත්ත පදනම් කරගෙන තමයි මේ ටික ඉදිරිපත් කරේ. ඒ නිසා මම සභාගත කරනවා මොනවා රිසර්ච් එකේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව බලමු. හැබැයි මට දීලා තියෙන වාර්තාව සභානායකතුමා මේ වාර්තාව. එතකොට අනික් කාරණාව තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපි එක පැත්තකින් රජය ගන්න සමහර කාරණාවක් පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි සතුටු වෙනවා. ඒකේ පළවෙනිම කාරණාව තමයි එදා වේදිකාවට කියපු කාරණාවලට සීමා වෙන්නේ නැතුව ප්‍රායෝගික තැනට අවිල්ල මේ රට පාලනය කරන රජයේ දැඩි උත්සාහයක නිරත වෙනවා. ඒක නියෝජ්‍ය කතානායකතුමනි අපි ගෞරව කරනවා. මොකද හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රටට අහේනි වෙච්ච කිවිසුමක් මේ කිවිසුම සංශෝධනය කරනකොට හැබැයි මේ පිළිබඳ වචනයක් කතා කරන්න ඒක ඒ විදිහටම ඉස්සරහට අරගෙන යනවා. ඒක සුභවාදී දෙයක්. අපි මේ පිළිබඳව ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. අනික් පැත්තෙන් ඔබතුමා දන්නවා මහ බැංකු අධිපතිතුමා ඒ වගේම මේ රට විනාශ වෙලා මේ රට නැති වෙන්න ගිය වෙලාවේ මේ රට බාරගත්ත ජේෂ්ඨ නිලධාරී ටිකක් ඉන්නවා. මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාලා. හැබැයි එදා අපි වේදිකාව ලැබුණා පැය 24න් අත්අඩංගුවට ගන්නවා කියලා. හැබැයි නියෝජක කතානායකතුමා අපිට පොඩි සතුටක් ලැබුණා. අර පහුගිය දිනේ ජනාධිපතිතුමාගේ එහා පැත්තේ ඉඳලා මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මේ අයවැය හදනකොට අපිට පොඩි සතුටක් හිතුණා. අර කතන්දර ටික විතරක් වේදිකාවට සීමා කරලා ඒ කතන්දර වේදිකාවට පමණක් තියලා ප්‍රායෝගිකව රට නිවැරදිව ගෙනියන්න ඔබතුමාලා ගන්න උත්සාහය පිළිබඳව අපේ ගෞරවයේ ස්තුතිය ඉස්සෙල්ලාම පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු නියෝජක කතානායකතුමනි අපි දැන් මේ පවත්වාගෙන යන සංචිත ප්‍රමාණය ටික එක පැත්තකින් වර්ධනය කරලා අපි අද මේ බලාපොරොත්තු වෙන 2028 වෙනකොට නැවත වතාවක් අපිට මේ ඕන කරන ඒ වාරික ටික නැවත ගෙවීම ආරම්භ කරනවා නම් අපි අවම වශයෙන් මේ ගැලපුම් ටික තියාගන්න නම් බිලියන 1.5 ඩොලර් බිලියන 1.5ක්වත් මේ රටේ ආර්ථිකයට එකතු කරගන්න ඕනේ. ඒ 1.5ක්වත් අපි රටේ ආර්ථිකයට අලුතෙන් විදේශ ආයෝජන හැටියට මේ රටට එකතු කරගත්තේ නැත්නම් අපි බරපතල අර්බුදයකට ප්‍රශ්නයකට යනවා. හැබැයි වර්තමාන රජයේ ආවේ නියෝජක කතානායකතුමනේ මේ රටේ සම්පූර්ණ වෙනසක් කරන්න. මේක පරිපාලන ක්‍රමවේදය දකින විදිය මේ රට ඉදිරියට ගමන් කළ යුතු විදිය මේ සියල්ල නිවැරදි කරන්න තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවේ. හැබැයි කරුණ නියෝජක කතානායකතුමනේ අපි නැවත දකිනවා පරණ කතන්දරේ මේ විදියට කරගෙන යනවා සමහරක් දැන්වල. දැන් ඒකට හොඳම උදාහරණය තමයි අපි මේ අපේ ස්වයං විවේචනයක් ඇතුව අපේ තිබිච්ච වැරදි හංගගෙන කතා කරනවා නෙවෙයි නියෝජක කතානායකතුමනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාවා පෝට් සිටි එක ගෙනා. එතුමා පෝට් සිටි එක ගෙනල්ලා චීන ජනාධිපතිවරයා ෂී ජින්පින් ගෙනල්ලා මේක ආරම්භ කරා. හැබැයි 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇවිල්ලා ඒක නතර කරා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මොනෝරේල් එක ගෙනාවා ඩොලර් බිලියන 3ක විතර. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා ඒක නතර කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බංකොලොත් වෙච්ච රටේ අදානිලා ඩොලර් බිලියන 1ක ආයෝජනයක් ගෙනාවා. ඊට පස්සේ යුනයිටඩ් පෙට්‍රෝලියම් එක ආවා ෂෙඩ් එක දාන එකට ඒ තිබිච්ච ආයතන 26ක් ඉල්ලුම් කරලා ඒකේ ආයතනයක් හැටියට යුනයිටඩ් පෙට්‍රෝලියම් එක තෝරාගත්තා. නියෝජක කතානායකතුමනි යුනයිටඩ් පෙට්‍රෝලියම් එක විතරයි එකම ඒ ෂෙඩ් ග බාර ගන්න කට්ටියකින් හිටපු එක ආයතනයක් තමයි චාර්ජින් ස්ටේෂන් මුළු ලංකාව පුරාම දාන්න ඕනේ කියපු. ඒක මේ රටේ අනාගතය. ඒක තමයි අපේ ෆියුචර් එක. මේ 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 දූපතක් හැටියට දෙන රටේ කිලෝමීටර 450ක් විතර අපිට ධාවනය කරන්න පුළුවන් නම් චාර්ජින් ස්ටේෂන් ටික ගන්න ඩොලර් මිලියන 350ක් විතර අපි පිටරටට දෙන තෙල් ටික 80%ක් විතර අපි ඕක ඉතුරු කරන්න පුළුවන්. හැබැයි මේ ෆියුචර් එකක් තිබිච්ච යුනයිටඩ් පෙට්‍රෝලියම් එක අපිට අද නැති වුණා. ඔවුන් මේකෙනුත් ඉවත් වෙනවා. එතකොට නියෝජක කතානායකතුමනි මේකේ බරපතලකම තියෙන වෙන මොකක්වත් නෙවෙයි. අතානි යන නොයන එක ගිවිසුම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් ඒ පිළිබඳ විමර්ශනයක් කරන එක මේ පිළිබඳ නෙවෙයි. අදාළ කවුරුරි අමතිවරයෙක් වේවා නිලධාරියෙක් වේවා ඉන්නවා දඩුවම් කිරීම පිළිබඳව නෙවෙයි. රොයිටර්ගේ ගියාම අදානි ලංකාවේ ඒ කරන ආයෝජන වලින් ඉවත් වෙනවා කියනකොට මේක රට පිළිබඳව ප්‍රශ්නයක්. ඒක නතර කරේ මහින්ද රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය දඬර කුමාර දිසානායක ජනාධිපතිවරයාද කියන එක නෙවෙයි. ලෝකේ අපිව දකින්නේ ශ්‍රී ලංකාව හැටියට. ප්‍රතිපත්තියක් නැති රටක් හැටියට. අද දීපු අනුමැතිය හෙට අහිමි කරවන රටක් හැටියට. අනුමැතිය දීපු එක නැවත කැබිනට් එකේ කමිටුවක් පත් කරලා නැවත වතාවක් ඒ දීපු එක හරිද කියලා ආයේ සමාලෝචනය කරන්න පත් කරන රටක් හැටියට. එහෙම කරාම කරු නියෝජක කතානායකතුමනි මේ රටට නැවත ආයෝජන කවුද එන්නේ කියලා නිකමට හිතලා බලන්න. අද ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා අවම වශයෙන් ඩොලර් බිලියන 1.5ක ඉන්ෆ්ලෝ එකක් ඕන. ඉන්ෆ්ලෝ එක කෙසේ වෙතත් තිබිච්ච ආයෝජන ටිකක් නැති කරනවා නම් රට ඉස්සරහට බරපතල ප්‍රශ්නයකට අර්බුදයකට යනවා. එනිසා නියෝජක කතානායකතුමනි මේ පිළිබඳව අපි ගෞරවයෙන් ඉල්ලනවා ආණ්ඩුව හැටියට. මොකද මේක අනුර කුමාර දිසානායක මැතිතුමා අනිකුත් හිටපු ජනාධිපතිවරු එකේ අරයා මෙයා කියලා අපිට චෝදනා කරන්න පුළුවන්. ඔබතුමාලා කියයි අපි රට කෑවා, අපි කියයි ඔබතුමාලා මේවා කරා. හැබැයි අවසානයේ මතක තියාගන්න මේ රටට ආයෝජන ගේන මේ රට පිළිබඳ විශ්වාසය තියෙන සියලු දෙනාට මේක ශ්‍රී ලංකාව හැටියට සමස්තයක් හැටියට දකින්න. එනිසා අපි මෙතන එහෙට මෙහෙට ගහගෙන මරාගත්තට වැඩක් වෙන්නේ නැහැ. අපේ වෙච්ච වැරදි ටිකක් නිවැරදි කරලා ඔබතුමාලා කරේ නැත්තම් අපි හිටියටත් වැඩිය බරපතල අර්බුදයකට ප්‍රශ්නයකට ඔබතුමාලගේ රජය වැටෙනවා. ඒක තමයි ඇත්ත. එනිසා අපි විශේෂයෙන් සිහිපත් කරනවා ගරු නියෝජක කතානායකතුමනි මේ පිළිබඳව රජයක් හැටියට නිවැරදි අවධානය යොමු කරන්න කියලා. ඊළඟ කාරණාව ගරු නියෝජක කතානායකතුමනි අධිකරු ජනාධිපතිතුමාගේ අයවැය කතාව අපි කියවනකොට දැක්ක එක දෙයක් තමයි ලංගම පිළිබඳව එතුමා වෙන් කළ තියෙන බිලියන 3ක් මේ ලෝ ෆ්ලෝ බසස් ටික පහත් බිමක් සහිත බස් ටික ගෙන්නන්න. ඒ වගේම
අනුරුද්ධ ජයරත්න you have 2 more minutes.
ඒ වගේම සභානායකතුමා ඔබතුමාලගේ බස් තව 100ක් එකතු කරනවා කියලා යෝජනාවක් තිබුණා. මේ කාරණාව හොඳයි සභානායකතුමා, බස් ටික දාලා මේ ධාවනය ඒ ගෙනාපු ඒ කාරණාව පිළිබඳ තර්කයක් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඔබතුමාලා හරි සභාපති දාලා ඔබතුමාට ඒ උනන්දුව තියෙන ඇමතිවරයා ඔබතුමාලා ඉන්න තාක්කල් මේ වැඩේ දුවයි. හැබැයි අවසානයේ මේ ආයතන වලට මොකක් දුනේ කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. එනිසා මේක නිවැරදි අලුත් විදියකට හිතලා ඔබතුමාලා වෙනස් කරේ නැත්තම් ශ්‍රී ලංකන් එයාලයින් එකත් නැවත වතාවක් ඩොලර් බිලියන 20ක් අපි ගෙවල ඉවරලා අපිට තියාගන්න එක පිළිබඳ නෙවෙයි. හැබැයි අපි පහුගිය අවුරුද්දේ මුළු පාරවල් ටික හදන්න අපි දැන් මේ ඩොලර් බිලියන 20යි. හැබැයි ඔබතුමාලා දානවා ඒක ඔබතුමාලා කළා වෙන විකල්පයක් නැහැ. හැබැයි ශ්‍රී ලංකන් වගේ ඒවා නැවත අපි මෙහෙම තියාගෙන දුවනවා කියන එක කොයිතරම් මේ අභියෝගයේ රජයකට ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ නියෝජක කතානායකතුමා ප්‍රශ්නයක් තියෙනවා. මේ බස් ටික මේ විදියට ගේන එක අද පෞද්ගලික ඔබතුමාලා අවුට් ඔෆ් ද බොක්ස් හිතලා තීන්දුව ගත්තේ නැත්තම් මේක වෙනස් කරන්න බෑ. අද පෞද්ගලික ආයෝජකයෝ කවුරු හරි ඉන්නවනම් 140ක් විතර ළඟම දෙන වැඩපිළිවෙලක් හදන්න. මම නම් කියන්නේ ඒකයි. අපි සියල්ල මේ ජනසතු මේක නෙවෙයි ඔය කියන ලෝ ෆ්ලෝ බසස් උත් වෙනවා. Wi-Fi තියයි, AC තියයි, අලුතෙන් බස් 100 200ක් මේකට එකතු කරයි. එහෙම නැතු ඔබතුමාලා රාමුවෙන් පිටම හිතලා මේකට විසඳුමක් ඔබතුමාලා හැදුවේ නැත්තම් ඒ වගේ සලස්මක් එක්ක යනවා නම් එමතුමා හොඳයි එහෙම නැත්නම් ඔබතුමාලා මම මේ කියන්නේ ඔබතුමාලා යම් දවසක් කාලයක් ඇතුළත ඔබතුමාලා හදයි මේ පිළිබඳ නෙවෙයි හැබැයි නැවත අවුරුද්දක් දෙකක් යනකොට අපිට අවදානම තියෙන නියෝජ කතානායකතුම 2028 වර්ෂයේ 2028 වර්ෂයේදී අපිට නැවත වතාවක් අපි කියන මේ ණය වාරිකයේ ගෙවා ගන්න බැරි තරම් රටේ සංචිත වැටුණොත් මෙරටේ විවසායක ටික ශක්තිමත් නොවුනොත් අපි වැටෙන බරපතල අනතුරුදායක තත්ත්වය අපි කාටවත් වෙනස් කරන්න බෑ ඒ නිසා නියෝජ කතානායකතුමනි මේ සියලු කාරණා ටික සමස්යක් හැටියට අයවැය හැටියට ඉදිරිපත් කරන වෙලාවේදී අපි තීරුම් ගන්න ඕනේ කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා ඒ වගේම තමයි ඊළඟ තියෙන අභියෝගය තමයි නියෝජ කතානායකතුමනි විදේශ ආයෝජ මේ රටට එනවා කියන කාරණාවට තෙහා ගියපු දේශීය විවසායකයෝ ටික ආරක්ෂා කරන ඔවුන්ට නැවත රට පිළිබඳ විශ්වාසය ගොඩනගන එක රජයට තියෙන බරපතල අභියෝගයක් අපි මේ දාලා තියෙන ටැක්ස් ටික අපි ඉම්පෝස් කරලා තියෙන ටැක්ස් රෙස්ට්‍රික්ෂන් මේ සියල්ල එක ගත්තාම කොච්චර දේශීය වශයෙන් ඉන්න විවසායකයෝ ටික මේ රට මේකට බූස්ට් එකක් දෙන්න මේ කට්ටිය එකතු වෙයිද කියන එක පිළිබඳ අද ප්‍රශ්නයක් තියෙනවා අද රටේ වෙන ආයෝජන මොනවද රටේ වෙන අලුතෙන් වෙන නිෂ්පාදන මොනවද මේ අපනයනේ බිලියන 19 එකට ගේන්න නම් කොච්චර කැපිටල් එකක් අපි ආයෝජනය කරන්න ඕනද මේක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක
යටතේ පාස්කත් කියනවා
ඒ නිසා අපි ඉල්ලනවා නියෝජ කතානායකතුනි මේ සමස්යක් හැටියට මේ අයවැයි මේ කාරණා ටික හිතලා අපි නිවැරදි තීන්දුව తీරන ටිකට ගියේ නැත්තම් අපිට සංඛ්‍යා ලේඛන පොත ලස්සන වෙන්න පුළුවන් හැබැයි ප්‍රායෝගිකව මහපාරේ පොළවේදී අපි සියලු දෙනාට බරපතල අරමුණ දෙකට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියන එක මතක් කරමින් ඒ වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වීමෙන් මම නිහඬ වෙනවා